මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
මම ආජීවස්තුංග ශීලය සමාදන් වෙන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස. අප්පමාද රතා හෝත සචිත්ත මනුරක්ඛත. දුග්ගාඋන්ධර තත්තානං පංකේ සත්තෝව කුඤ්ජරෝති. සදහවත් පින්වතුනි, අප්‍රමාදය තිරෝගුරු බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළ නිර්වාණගාමී ප්‍රතිපදාවේ අයන්න හැටියට සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී අපි පාවිච්චි කරන අප්‍රමාදය කියන වචනේ නැති අන්දමේ ගැඹුරක් මේ ශාසනික සංකල්පය තුළ තියෙනවා. සිත කෙලෙස් වලින් රැකගැනීමේ අප්‍රමාදී වීමයි මේ බුද්ධ ශාසනයේ අප්‍රමාදී හැටියට සලකන්නේ. ඒ බව පැහැදිලි වෙන ගාථා ධර්මයකුත් ඊට අදාළ කථාන්තරයකුත් අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ගාථා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ ජේතවනාරාමේදී කොසල් රජුන්ගේ බද්ධේරක තියෙන ඇතෙක් සම්බන්ධ කාරණයක් මුල් කරගෙන මේ බද්ධේරක කියන ඇතා තරුණ කාලයේ බොහොම බල සම්පන්නව ඉඳලා කල්යාමේදී ජරාවෙන් දුර්වල වෙලා එක දවසක් ලොකු විලක බැහැලා මඩේ ඉරුණා. මඩේ ඉරලා ගොඩ එන්න බැරුව ඉන්නවා දැකලා මිනිසෙන් කතාව වැටුණා. අනේ මේ තරම් ශක්තිමත් ඇතෙකුත් දැන් මේ තත්ත්වයට වැටලා ඉන්නවා නේද කියලා. ඒ කතාව රජුන්ට අහන්න ලැබුණාම රජුව ඇද්දෝ වට නියම කළා මේ ඇතා ගොඩගන්න කියලා. ඒ ඥානවත් ඇද්දෝ ගිහිල්ලා මොකද කළේ? ඒ ඇතාට පේන හරියෙන් යුද්ධයට නික්මුණු බලෑණියක ස්වරූපයක් දැක්කේවා. ඒ කියන්නේ සේනාංකයක් යුද්ධයට නික්මුණු ආකාරයක් පෙන්වුම් කළා. ඊළඟට යුද බෙරත් ගහන්න තැලැස්සුවා. එතකොට ඇතා හිතුවා මේ දැන් ඉතින් යුද්ධයට පිටත් වෙන්න වෙලාවයි කියලා. දැන් පණ ගාලා අර මඩ ගොඩින් නැගිට්ටා. මේ කථාන්තරයේ මේක එහෙම දැක්ක සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කළාම බුදු පියාණන් වහන්සේ වදාළා, "ඔව් ඒ එහෙම තමයි මහණෙනි. ඒ ඇතා මේ මඩ බගුරෙන් සෝත්සාහයෙන්ම ගොඩ වුණා. ඒ වගේම නුඹලට තියෙන්නේ නියම ආකාරයෙන්ම උත්සාහ දරලා පීරේ දරලා මේ කෙලස් මඩ බගුරෙන් ගොඩ වෙන එකයි කියලා." එහෙම ප්‍රකාශ කරලා ඔන්න ඒකට අදාළව තමයි මේ ගාථා ධර්මයේ වදාළේ. අපමාද රතා හෝත සචිත්ත මනුගක්ඛත. අප්‍රමාදේ අලුම් කරන්නෝ වව්. අප්‍රමාදයට කැමැති අය වෙන්නේ කියන එකයි. අප්‍රමාදේ අලුම් කරන්නෝ වෙව්. සචිත්ත මනුගක්ඛත තමාගේ සිත රැකගනියු. දුග්ගාවුද්ධර්ථත්තානං පංකේ සත්තු කුංජරෝ. මඩේ එරුණු ඇතෙකු වගේ සමාව මේ කෙලෙස් දුර්ගයෙන් ගොඩනගා ගන්න කියන අදහසයි ඒ ගාථාවේ තියෙන්නේ. ඉතින් මෙතන මේ ගාථාව ගැන කථාන්තරය ගැන අපි හිතනකොට අපිට විශේෂයෙන්ම මේ යුගයට වැදගත් වෙනවා මේ ඇද්ගොව්වා දැකූ උපාය කෞශල්‍යයේ උපාය එකක් අපිට බොහොම වටිනවා ආදර්ශවත් වෙනවා. ඒ වගේම අර ඇතා අච්චර දුර්වල වෙලා ඉඳලා අවස්ථානුකූලව කරපු ඒ සටන් දර්ශනය නිසා උත්සාහයෙන් වීරයෙන් ගොඩ වුණු ආකාරය. මේ යුගයට අපි මේක අදාළයි කියලා කියන්නේ මොකද? දැන් අපි ජී පැවිදි දෙපක්ෂයේම ශාසනික ගුණධර්ම පරිහානිය ගැන කල්පනා කරලා බලනවා නම් අපි ටිකකට උපමාවට ගනිමු. මේක අපි මේ ශාසනය හඳුන්වමු ශාසනය ඇතා කියලා. මේ ශාසනය ඇතා ලොකු මඩවගුරුක එරිලා ගොඩ එන්න බැරුව ඉන්න අවස්ථාව. මේ ඇතා මේට අවුරුදු 2000 ගානකට කලින් 2500කට විතර කලින් සීල සමාධි ප්‍රඥා කියන ඒ ආධ්‍යාත්මික ගුණ සම්භාරයෙන් බොහොම බල සම්පන්නව තේජාන්විතව හිටිය ඇතෙක්. නමුත් දැන් මොන මොන හේතුන් නිසා හරි කෙලෙස් මඩ බබුරි ගැලිලා ගොඩ වෙන්න බැරුවා ඉන්නේ. ඇත්ත වශයෙන් අපි කවුරුත් දන්නවා මේ හැම දෙයක්ම අනිත්‍යයි. අපේ ශරීරයත් අනිත්‍යයි, ශාසනයත් අනිත්‍යයි. නමුත් ඒක අපි දැනගත්තත් මේ අපේ අනිත්‍ය වූ ජරාවට පත් වෙන මේ ශරීරය තව එක දවසක් හරි ජීවත් කරගෙන පංචකාම සම්පත්තිය විඳින්න මේ ලෝක සත්වයා කොයිතරම් විය පැහැදම් කරනවද, විහිස වෙනවද, ලක්ෂ කෝටි ගණන් ගියදම් කරගෙන නොයෙකුත් විදිහේ ඒ දෙවි යන කෑලි වලට කෑලි පුරුද්දාගෙන පුදුම අන්දමේ සැත්කම් කරගෙන මේ තව දවසක් ජීවත් වෙන ධර්ම උපක්‍රමය. එතකොට මේ පංචකාම සම්පත්තිය සඳහා මේ ශරීර ගොඩව ජීවත් කරගන්න එක දවසක් අරතනම් විය පැහැදම් කරනවා නම් සදහටම ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකින් කෙනෙකුට නිදහස් වීමට උපකාර වන බුද්ධ යාගන එක දවසක් හරි ජීවත් කර ගැනීමට කොයිතරම් ප්‍රයත්නයක් දැරිය යුතුද? ඒක අනිත්‍යයි කියලා උදාසීන වෙන්න ඉඩක් නැහැ. එතකොට මේ ජීවත් කිරීම පිළිබඳව අපි කල්පනා කරනවා නම් මොකද්ද අපි ගත යුතු පියවර? මේ කාලේ නොයෙකුත් විදිය සටන් පාට ඉදියට එනවා මේ ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳව. නමුත් අපට මේ අපේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය අනුව පමණක් නොවේ අතීත බුදුවරුන්ටත් බුදුවරුන් පවා පාවිච්චි කළ වටිනා ගාථාවක් මේ අවස්ථාවේ මතක් කරගත්තොත් ඒ ගාථාවේ කියවෙනවා නියම සටන් පාඨයේ මොකද්ද? ආරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ ධුනාථ මච්චුනෝ සේන නලාගාරං කුංජරෝ අරඹව නික්මෙව් යෙදෙව් බුද්ධ ශාසනේ නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ. එතකොට මෙතන මේ කියන සටන කවුරු එකද කරන්නේ? මේ ඇතුළත సంతානගත කෙලෙස් සමූහයත් එක්කයි. එතකොට මේ කෙලෙස් සමූහය සමග සටන් කිරීම තුලිනුයි ශාසනය ආරක්ෂා කරගන්න වෙන්නේ. මොකද මේකට හේතුව? දැන් අපි සාමාන්‍යයෙන් ශාසනය කියලා හිතන්නේ මෙහෙර විහාර, ප්‍රතිමා, චෛත්‍ය ආදියයි. නමුත් මේවා ශාසනයේ සංකේත පමණයි. මේවෙන් සංකේතවත් වන්නේ මොකද්ද? මොනවද මේවෙන් සංකේතවත් වෙන්නේ? ශීල, සමාධි, ප්‍රඥා කියන ගුණධර්ම තුලයි. මේ ගුණධර්ම තියෙන්නේ කෙනෙකුගේ චිත්ත සංතානෙ. ඒකල මේ ගුණධර්ම ආරක්ෂා කර ගැනීමයි ශාසනය ආරක්ෂා කර ගැනීමයි කියලා කියන්නේ. එතකොට මෙතන කියවුණා ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනය කියලා. මේ තුලින් අපිට පේනවා මේ බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා අප තුල තියෙන ශක්තිය, අප තුල තියෙනවා යමක් ආරම්භ කිරීමේ ශක්තියක් හැඟවිලා තියෙනවා. ඒ වගේම ඒ ආරම්භ කරලා ඒ ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක කරලා කරගෙන යාමේ ශක්තියක් අවගාතුලක් තියෙනවා එක්තරා මට්ටමකට. ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීමේදී එන දහසක් කරදර, උපද්‍රව, බාධක මැඩපවත්වමින් ඉදිරියට යාමේ ශක්තියක් තියෙනවා. ඒ ටික තමයි ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා ධර්මය හඳුන්වලා තියෙන්නේ. ආරම්භ ධාතු කියන්නේ අන්න අර ඇරඹීමේ ශක්තියයි. අපතුල තියෙනවා. ඒ වගේම මේ ආරම්භලායේ ක්‍රියාමාර්ගය ඒක ක්‍රියාත්මක කිරීම. ඊළඟට පරක්කම ධාතු කියලා කියන්නේ පරාක්‍රමය කියලා කියන්නේ ඒෙහි යෙදීම තුල ඒකෙදි ඉදිරිපත් වෙන බාධක ජයගැනීමේ හැකියාව. ඒකට ඒකම තමයි අපිට හිතා ගන්න තියෙන්නේ අර යුඤ්ජත කියලා කිව්වේ. බුද්ධ ශාසනයේ නොයේදී බුද්ධ ශාසනය රැක ගන්න බෑ. බුද්ධ ශාසනය පිටට බාර දීලා ඒ සංකේත වලට බාර දීලා ඒක රැක ගැනීමෙන් බුද්ධ ශාසනය රැකෙන්නේ නැහැ. බුද්ධ ශාසනය රැක ගන්න නම් බුද්ධ ශාසනය යෙදෙන්න ඕන. ඒකයි යුඤ්ජත බුද්ධ ශාසනය කිව්වේ. එතකොට තමයි අන්න අර මාර සේනා පළවල හැරලා මේ ශාසනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ බුද්ධ ශාසනය ගැන අපි කල්පනා කරලා බලනවා නම් අපි කවුරුත් වගේ අහලා තියෙන සමහර විට සමහරුන් ආරක්ෂක මන්ත්‍රියක් හැටියට පාවිච්චි කරන අතීත බුදුවරුන් පවා ප්‍රකාශ කළ වටිනා ගාථාවක් කවුරුත් දන්නවා. සබ්බ පාපස්සාකරණං කුසලස උපසම්පදා සචිත්ත පරියෝධපණං ඒතං බුද්ධාන ශාසනං. හැම පවින් වැළකුම කුසල් වෙතටම එළඹුම, සිත පිරිසිදු කෙරුම ශාසනය මේමයි. හැම බුදුන්ගේම, හැම බුදුවරුන්ගේම ශාසනය මේකයි. එතකොට ශාසනය මේක නම් ඒක තුලින් හැඟෙන්නේ මොකද්ද? හැම පවින් වැළකුම කියලා කියන්නේ, පවින් වැළකීම කියන එකෙන් පෙන්වු කරන්නේ ශීලය. කුසල් වෙතටම එළඹුම කියලා කියන්නේ සමාධියයි. ඔය ඇතැම් විට පොතපතේ තියෙනවා පළමුවෙනි ධානයට එළඹ වාසය කළා කියලා. අන්න එතන එළඹ කියන වචනේ තියෙන එකට අපි කිව්වේ කුසල් වෙතටම එළඹුම, කුසල් සිතට එළඹෙනවා. එතකොට පළමුවෙනි පියවර ශීලයයි. ඊළඟට ඒ ශීලයෙන් කය වචනේ හික්මවා ගැනීමෙන් පසු තෙවිල්ලෙන් තොර සකස් කරගත්තු හිත නීවරණයෙන් මුදාගෙන යම් අවස්ථාවක කර්මස්ථානයක් තුළින් සමාධිය ඇති කරගන්නවා. ඒකටයි මේ කුසල් වෙතට මෙළඹුම කියලා තියෙන්නේ. ඊළඟට සිත පිරිසුදු කෙරුම. අත්ත වශයෙන් සිත ඉහළම මට්ටමින් පිරිසුදු කෙරෙන්නේ ප්‍රඥාවෙන්. ඒකයි අර ආලෝක යක්ෂයා අහපු ප්‍රශ්නයකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ පඤ්ඤාය පරිසුද්ධති කියලා. ප්‍රඥාවෙන්ුයි සිත පිරිසුදු වෙන්නේ. එතකොට අන්නේ මෙතන මේ සචිත්ත පරියෝධපණ කියලා කිව්වෙත් අන්න අර සිත පිරිසුදු කිරීමයි. තමන්ගේ සිත පිරිසුදු කිරීමයි. පිරිසුදු කිරීම තුළින් මේ ඒකයි බුද්ධ ශාසනය සම්පූර්ණ වෙන්නේ. ඒ පාරිශුද්ධිය ඇත්ත වශයෙන්ම ප්‍රඥාවිනු විදර්ශනා ප්‍රඥාවිනු. මේ තුනින් කියවෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. මේ කාරණාත් නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා අපි යම් පියවරක් ගන්න බලාපොරොත්තු වෙනා නම් ඒකේ ආරම්භක පියවර තමයි ආත්මාදර්ශය. තමන්ම ආදර්ශයක් දෙන්න ඕන. ආදර්ශයෙන් තොරව මේ ශාසනය රැක ගන්න බෑ. බුද්ධ ශාසනය නොයේදී බුද්ධ ශාසනය රැක ගන්න බෑ කිව්වේ ඒකයි. එතකොට අපි ඉතිහාසයෙන් හිතෝදලා බලනවා නම් අපි ඇත්ත වශයෙන් සිහිපත් කළ යුතුව තිබෙනවා අපි අපේ රජ කෙනෙක් කියලා නොකියුවත් දඹදිවයේ ධර්මාශෝක අධිරාජයා. අපි කොහොම හිතුවත් මේ ලෝක ඉතිහාසය පිළිබඳ ගැඹුරට හැදෑරු විද්වතුන් පුදුම විදිහේ ප්‍රකාශයක් කළා තියෙනවා ධර්මාශෝක රජතුමා පිළිබඳව. දසදහස් ගණන් රජවරුන්ගේ නම් සඳහන් වෙන මේ ලෝක රාජාවලිය ධර්මාශෝක මහරජාණන්ගේ නම අසහායව අද්විතීයව තරුවක් වගේ වැබෙනවා කියලා. හිටු කරන්න බෑ කියලා. මොකද ඒකට හේතුව? යුද්ධයෙන් ජය ලබන තිබෙන අවස්ථාවක යුද්ධය අතහැරලා යුද බෙර වෙනුවට දහම් බෙර, යුද බෙර වෙනුවට දහම් බෙර හොයන්න උත්සාහයක්, අවංක උත්සාහයක් දැරුවා. ඒ වායේ දැන් ඔය දැනටත් හම්බ වෙලා තියෙන ඒ ශිලා ස්තම්භ වලින්, සෙල් ලිපි වලින් හෙළි වෙනවා ධර්මාශෝක රජතුමා කොයිතරම් අවංක නිහතමානී ප්‍රයත්නයක් දැරුවද ඒ වගේම ලෝකයාට කියාපෑවා පසුතැවිල්ල තමා තුළ ඇති වුණු අර ඒ කාලිංග යුද්ධයේදී ලක්ෂ සංඛ්‍යාත ජනයා විනාශ කිරීම නිසා තමන්ට තමා තුළ ඇති වුණු විප්ලවය ඒ පසුතැවිල්ල ඒ ගල්වල සෙල්ලිපි වල සටහන් කළා අවංකව සටහන් කළා සමාව ඉන්නන වගේ රට වේ තියන්නේ ඊට පස්සේ මම මෙහෙම එකක් කරන්නේ නැහැ කියලා අන්න අර පවින් ගැලකීමේ උත්සාහයක් රාජ්‍ය මට්ටමින් දැරුවා රාජ්‍ය මට්ටමින් තමන්ගේ సంతානගත විප්ලවයක් තුළින් සමාජ සංශෝධනයක් සමාජ පරිවර්තනයක් කරන්න ඉතිහාසයේ ඒ ධර්මාශෝක රජතුමා තරම් ඉහළින්ම ඒ මට්ටමින්ම වීරිය දරූ උත්සාහ දරූ කිසිම කෙනෙක් නැහැ කියන එකයි ඉතිහාසඥයන්ගේ මතය. එතකොට ඒ අනුව අපි කතාවදුරට කල්පනා කරලා බලනවා නම් ඒ සෙල්ලිපි වල පුදුම විදියට සඳහන් වෙනවා ඒ අර කලින් චණ්ඩාශෝක වුණු හැටියට හිටිය දාමරික රජතුමා පසුව ධර්මාශෝක වුණාට පස්සේ ධර්ම මහා මාත්‍ර කියලා ඒ විදිහේ මිනිසෙයින් ඒ විවිධ ආගම් අතර ධාර්මිකයන් අතර ධර්මානුකූල ජීවත් වීමට උපදෙස් දෙමින් ඒවාට අදාළ සෙල්ලිපි ධර්ම කොටස ඉදිරිපත් කරමින් කොයිතරම් පුදුම විදියේ උත්සාහයක් දැරුවද කියලා එපමණක් නෙවෙයි දැන් සාමාන්‍යයෙන් මිනිසෙයින් කතා කරනවා ඇහෙන්නේ මානව දයාව ගැන මානව හිතකාමිත්වය ගැන ධර්මාශෝක රජතුමා ඊටත් වඩා පියවරක් ඉදිරියට ගියා මානව දයාව පමණක් නෙවෙයි සත්ව කරුණාවේ ඒක ක්‍රියාත්මක කරන්න අවංක උත්සාහයක් ගත්තා. ඒ සෙල්ෆි වලින් හෙළි වෙනවා යාගහෝම සඳහා හෝ විනෝදය සඳහා හෝ ආහාරය සඳහා හෝ සතුන් මැරීම තහනම් කළා. ඒ වගේම ගෙදර වල සිටින සත්වයින්ට ක්‍රූරත්වය දැක්වීම පවා කළා. ඒවට විරුද්ධව ඒවා නොකරන හැටියට අවවාද කළා. ඊළඟට මේ අර සත්ව කරුණාවෙන් යුක්තව અભේදානීය දීමේ වැඩපිළිවෙල ආරම්භ කළේ රජගෙදරින් මෛත්‍රා සෙල්ලිපියක පුදුම විදියට සඳහන් වෙනවා. ඒ ධර්මාශෝක රජතුමාගේ ආන් ප්‍රභාවයත් නිහතමානීත්වයක් පෙන්눔 කරන අන්දමින් මේ විදියටයි කියවෙන්නේ. මේ සෙල්ලිපිය සටහන් කරන්න කලින් රජගෙදර මුළු තැන්ගේ 10000 ගණන් සත්වයින් මැරුවා. නමුත් මේ ලිපිය සටහන් කරන වෙලාව වෙනකොට ඒ මැරූ සතුන් ගණන අඩු කරගෙන ගිහිල්ලා දැනට මරන්නේ මොනරුන් දෙදෙනෙකුත් මුවෙකුත් විතරයි. ඒ මුවත් හැමදාම මරන්නේ නැහැ. ඒ සතුන් තුන් දෙනා මැරීමත් යථා කාලයේදී නවත්වන්නයි මගේ බලාපොරොත්තුව. කොයිතරම් අවංක කියමනක්ද ගලක කොටනකොට කෙනෙකුට කියන්න තිබුණා ශතවර්ෂ ගණනක් අනාගතයේ ඉන්න අයට තමන්ගේ මාන්නය කියාපාන්නේ නම් අද කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා වෙනුවට අන්න තමුණුත් અભේදානීය දීමේ ඒ මාර්ගයේ ප්‍රතිපදාවේ සොශක්තියෙන් යන අතරේ එක් අවස්ථාවක මෙහෙම සටහන් කළ දෙමුණ අනිත් අයට ධෛර්යයක් වශයෙන් තමා වැටුණු වලින් ගොඩ එන අතර අනිත් අයත් ගොඩ ගන්නන්න උපකාර ගත්තා. එතනයි අපි කිව්වේ චරිතාදර්ශය කියලා. චරිතාදර්ශය තමයි නිහඬ බණ. යම් සාර්ථකත්වයක් ඒ අශෝක රජතුමාගේ රාජ්‍ය කාලය තුළ සිදු වුණා නම් ඇත්ත වශයෙන් කියවෙන හැටි අවුරුදු 12කට පසුයි ඒ පරිවර්තනය වෙලා තියෙන්නේ. අවුරුදු 10ක් හෝ 20ක් හෝ තුළ යම් සාර්ථකත්වයක් ඇති වුණා නම් ඒකේ රහස තියෙන්නේ අන්න අර సంతානගත විප්ලවයක් තුළින් චරිතාදර්ශය තුළින් සමාජයේ ධර්මයට නැඹුරු කිරීමේ ප්‍රයත්නයයි. එතකොට අපි අන්නේ එකයි පාඩම හැටියට ගන්න තියෙන ඉතිහාසඥයෙනුත් පෙන්වන්නේ ඒක තමයි ඇත්ත වශයෙන් වටිනාම ආදර්ශය අතීතයේ ඒ පොතපතේ කියවන චක්‍රවර්ති රාජ්‍ය ගැන කියලා අපි සතුටු වෙනා පුදුම විදිහේ ඒවයි කියන සබ සම්පත් ගැන හිතලා ධර්ම ගැන ඒවා ක්‍රියාත්මක කරන්න බැරි දේවල් හැටියට නමුත් අපි බෞද්ධයින් හැටියට එහෙම හිතුවත් අන්න අර අපි සිංහලයින් හැටියට එහෙම හිතුවත් ඒ දඹදිව එක්තරා රජ කෙනෙක් ඒ විදිහේ ප්‍රයත්නයක් කරලා තියෙන අවංක ප්‍රයත්නයක් එතකොට අන්නේ තුලින් අපිට යම් කිසි පාඩමක් මේ යුගයට උපකාර වෙනවා. ඉතින් ඒ ශාසනය ගැන හිතන බලනවා නම් ඒ රජතුමා තමන්ගේ පුත්‍රයා දුවත් ශාසනයට තමන්ගේ ශාසනයට හිමිකම් කීමේ හැකියාවක් ලබා ගැනීම සඳහා පූජා කළ පමණක් නෙවෙයි ඊළඟට ස්වදේශයේ ශාසනය ආරක්ෂා කර ගැනීම පමණක් නෙවෙයි දේශදේශාන්තරවල ශාසනය පැතිරීමේ සඳහා විශාල ප්‍රයත්නයක් ගත් බවත් අපි කවුරුත් දන්නවා ඓතිහාසිකව කතාවලින්. කොටින්ම කියතොත් ඒ අපට ඒ ශාසන දායාදයේ තමන්ගේ දරුවන් දෙදෙනාගෙන්ම ලැබුණු බව මේ කවුරුත් දන්නවා. එතකොට ඒ විදිහට කල්පනා කරලා බලන්න අපිට හිතා ගන්න තියෙන්නේ චරිතාදර්ශයයි තුලිනුයි මෙන්න මේ විදිහේ ශාසනය ගොඩ ගැනීමේ මඩවගුරෙන් ගොඩ ගැනීමේ කටයුත්ත කරන්න සිද්ධ වෙන්නේ. බුදු පියාණන් වහන්සේ මහාචුන්ද කියන ස්වාමීන් වහන්සේට එක අවස්ථාවක් ප්‍රකාශ කළා තමා මඩවගුරේ ගැලිලා ඉඳගෙන වෙන කෙනෙක් මඩවගුරෙන් ගොඩ ගන්න බෑ කියලා. ඒ වගේම තමා නොදැනි අයි කියන්නේ අදාන්තව අවිනීතව නොනිවි නොදැමි නොහික්මි නොනිවි වෙන කෙනෙක් දමනය කරන්න හික්මවන්න නිවන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට ඒ බුද්ධාවාදයන්වත් අපිට හිතා ගන්න තියෙන්නේ කොයි කොයි මට්ටමකින් නමුත් දිහි හෝ වේවා පැවිදි හෝ වේවා චරිතාදර්ශනයක් තුලින්මයි ශාසනය ගොඩගන්න සිද්ධ වෙන්නේ. ඒකේ කාරණේයි අපිට මේ ධර්මාශෝක කතාවෙන් පිළිවෙන්නේ. නමුත් එබඳු යුගයක අපිට මේ සමාජය ගැන කල්පනා කරලා බලනවා නම් දැන් සමාජයේ චරිත කතා ගැන හිතලා බලනවා නම් බොහෝ විට තරුණ පෙළට අහන්න කියන්න ලැබෙන්නේ පරාජිතින්ගේ චරිත කතා, කාල්පනික පරාජිත චරිත පිළිබඳ නව කතා, කෙටි කතා, නාට්‍ය ආදියයි සමාජයේ බහුලව ජනප්‍රිය වෙලා තියෙන්නේ. නමුත් අර කිව්ව අර ඇග්ගොව්වා අර යටාට විරෝධාර තරුණ කාලේ මතක් කරලා දුන්නා වගේ අපට කරන්න තියෙන්නේ අතීතයේ මේ විරෝධාර තෙරතෙරණියන්ගේ චරිත, විරෝධාර උපාසක උපාසිකාවන්ගේ චරිත ඉතිරිපත් කරලා ඒවාට හිතේ දිනවා. ඒවා එයා ආදර්ශ ගැනීමයි. ඒක තුලින් තමයි අර කෙනෙකුට හැකි සංඥාව මතු කර ගන්න පුළුවන් වෙන්නේ. දැන් අර ඇත්තා ඒ තරම් දුර්වල හිටියත් හැකි සංඥාව තුලිනු. ඒකයි වීරය කියලා කියන්නේ. කෙනෙකුගේ වීර ශක්තිය සාමාන්‍යයෙන් ඒ එදිනදා ජීවිතයක මනින්න උපකරණයක් නැහැ. වීරය මතු වෙන්නේ අර කියාවු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන ඒ වීරය මතු වෙන්නේ. ඒකට අවශ්‍ය අනිකුත් කාරණා එකතු වුණාම දැන් මේ සාධන ඇතා ගොඩ ගන්න නම් ඒ වීරිය මතු කරන්න ඕන වෙන්නේ පළමුවෙන්ම ශ්‍රද්ධාව, ඊළඟට සතිය, ඊළඟට අර වීරිය හතරාකාර වීරියක් සඳහන් වෙන ධර්මයේ මේ පින්න තුන අහලා ඇති සංවර පහවන භාවනා අනුරක්ෂණ කියලා ඒ තිබෙන කෙලෙස් ඒ එහෙම නැත්නම් අය තමා විතර ගලාගෙන යන අකුසල් සිත් ඒවා වළක්වා ගැනීම ඉන්ද්‍රිය සංවර ආදීන්, ඊළඟට තමා ළඟ තිබෙන අකුසල් නිරපා හැරීම, තමා වෙත නැති කුසල් සිත් ලං කර ගැනීම, තමා ළඟ දැනට තියෙන කුසල් සිත් තහවුරු කර ගැනීම කියන භාවනා වශයෙන් ඔන්නෝයි කියන හතරාකාර වීර්යයක් මේ වීර්ය පිළිබඳ සංකල්පය තුල තියෙනවා. ඒකට අන්නේම සතිය ශ්‍රද්ධාවත් ශ්‍රද්ධාව උපකාර වෙන වීර්යයට ශ්‍රද්ධාව නැතිව දැන් හැකි සංඥාවක ඇති කරගත්තේ නැත්නම් අර යටාට ගොඩනගින්න බැරි වෙනවා. Tamanta aiti wede දැන් යුද්ධ මේ සටන් බලහැනියක් මේ යුද්ධයට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඊළඟට මේ යුද බෙරත් ඇහෙනවා. ඔන්න අර අතීතය මතක් වුණා. අර තේජාන්විත අතීතය මතක් වෙලා ඉන්නේ ගිහිටියේ. ඒ විදිහට අපට ඇතැම් විට කෙනෙක් තුළ තියෙන්න පුළුවන් අන්න අර කියාපු හැකිදන්නාව ඇති කරගත්තොත් අර කියාපු තේජාන්විත බවක් නැවත මතු කර ගැනීමේ ශක්තියක්. මොකද්ද මේ? අර කිවි ශීල සමාධි ප්‍රඥා කියලා කියන එකයි. ඒකෝල අර හැම පළින් වැලකුම. එතනයි පළමුවෙනි පියවර. ඒ විදිහට ඒ ආරම්භයක් කළා නම් ඊළඟට ඒක තුළ තියෙන්නේ ඒ ශීලාදී මේ පින්වතුන් හොඳට දන්නවා ශීල සමාදානය තුලම ගැබ්බෙනවා අර ස්වේච්ඡාවෙන් සෝත්සාහයෙන් නැගිටීමේ ප්‍රයත්නය සමාදියාන් කියන වචනේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාන් කවුරුත් කිව්වට නෙවෙයි. පරපණ නැසීමේ පිළිබඳ සින් වැළකීමේ පිළිබඳ ශික්ෂාපදය වේරමණී වැළකීම පිළිබඳ ශික්ෂාපදය ඒ ප්‍රතිපත්තිය සමාදන් වී රකින්. ඒකට එතන තියෙන සෝත්සාහය ස්වේච්ඡාවෙන් කරන දෙයක්, බල කරලා කරන දෙයක් නෙවෙයි. Taman එක අදිෂ්ඨානයක් හැටියට අරගෙන ඒ අදිෂ්ඨානය තුළ පිළිහිටලා කය වචන හික්මවා ගන්න. ඒ විදිහට අන්න අර හැකි සංඥාව යම් කෙනෙක් ඇති කරගත්තා නම් එතනටට පුළුවන් අර තමන් එරිලා ඉන්න මඩ බබුරෙන් නැගිටින්න. ඇතම් කෙනෙක් සත්ව ඝාතනය තුළ එරිලා, තව කෙනෙක් හොරකම තුළ එරිලා, තව කෙනෙක් දුරාචාරය තුළ එරිලා, තව කෙනෙක් බොරුව තුළ එරිලා, තව කෙනෙක් මත් පැණි ගැරිලා එරිලා. අන්න ඒ විදිහේ අවස්ථාවක තමයි කල්පනා කරන්න ඕන අර වැටුණු තැනින්මයි ගොඩෙන්න ඕනේ. වැටුණු තැනින්මයි ගොඩෙන්න ඕනේ. ඒකට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා අර හැකි සංඥාව පිළිබඳ අදහස. ඒකට ඕන කරන්නේ ශ්‍රද්ධාවයි. අතීතයේ අර කියාපු කළු චරිත, දැන් ඔය තෙරතෙරණියන්ගේ චරිත, ඒ වගේම ගිහි උපාසක උපාසිකාවන්ගේ චරිත කථාන්තරේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන මේ කාලේ ඒවා එතන තරම් තැනක් දෙන්නේ නැති වගේ වෙන එකක් තමයි ජාතක කතාවල පවා සමහර විට මේ කාලේ ඉන්න මිනිස්සුන්ට වඩා උතුම් ගුණ ධර්ම ඇති තිරිසනුන්වත් තිරිසනුන් කියයි කියන හැඟීමවත් වෙනවා ජාතක කතා කියනකොට. ඉතින් අන්නේ විදිහට සිහකි සංඥාවක් ඇති කරගෙනයි මේකෙන් නැගිටින්න ඕනේ. ඒකට පළවෙනි පියවර තමයි කය වචන හික්මවා ගැනීමට තියෙන මේ ශීල ප්‍රතිපත්ති පංචශීලිය හෝ වේවා, ආදිවස්තම ශීලිය හෝ වේවා, උපෝසත අට්ඨංග ශීලිය හෝ වේවා, දස් ශීලිය හෝ වේවා, විෂ ශීලිය හෝ වේවා, ඒ යම් කිසි ශීල ශික්ෂාපතියක් ශික්ෂාපද පද්ධතියක් සමාදන් වෙලා ඒක හිතට අරගෙන ඒ අනුව තමන්ගේ චර්යාව හරි ගස්සා ගැනීමෙන් අර ඒ ලෝකෙට ඉබේටම ආදර්ශයක් ලැබෙන අමුතුන් කෑ ගැහුවේ නැතත් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට යම් කිසි කෙනෙක් පරපණ නැසීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය රකින්නවා නම් ඒ තැනැත්තා අනන්ත අප්‍රමාණ සත්වයන්ට අභිදානය දුන්නා හා සමානයි කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒකට අර අශෝක රජතුමා උත්සාහ කළේ මේ විදිහ දෙයක්. ඒ විදිහට අපිත් කල්පනා කරන්න ඕන. දැන් මේ ධර්මද්වීපයේ දිනපතා මනු ලබන ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ලේ ගංගා ගලා යනවා. ඒකට ඒවා තුලින් අපි කල්පනා කරන්න ඕන. අන්න අර අවිහිංසා ප්‍රතිපත්තිය තුල ධර්මා අශෝක රජතුමා ඉදිරිපත් කළ අදහස් සමූහය අපේ හිතට කාවද්ද ගත්තොත් ඒවා පෞද්ගලික මට්ටමින් තමයි ක්‍රියාත්මක කරනවා නම් ඒක ඉබේටම ආදර්ශ වශයෙන් තමන්ගේ තත්ත්වයේ කොබඳු වූ ඒවා ඒ දකින්න අසන ඇසුරු කරන අය ඒක අනුකරණය කරනවා. එතකොට මේ අවවාදයට වඩා ආදර්ශ යුක්තුමේ කියන කියමන අපි කවුරුත් අහලා තියෙනවා. මොකද ඒකට හේතුව අවවාදයේ කනට ඇහෙන එකක් ආදර්ශය ඇහැට පේන එකක්. කනට කොයි විදිය දේවල් ඇහුණත් ඇහැට පෙනෙන දේ ඒ විදියට නැත්නම් අර කනට ඇහෙන දේ විශ්වාස කරන්නේ නැහැ. ඒ විදිය යුගයක් මේක. එතකොට කනට ඇහෙන විදියට කෑ ගහන්නේ නැතුව ඇහැට පේන විදියට තමන්ගේ චර්යාව හරි ගස්ස ගත්තොත් පෙන්වන්න නෙවෙයි අවංකවම ඒ ආයතනවල ඒ ගෙදර දොරවල්වල තමන්ගේ චර්යාව යටත් පිළිසෙන නාම මට්ටමින් නඩ කියාපු සීලාදී ගුණධර්ම තුලින් පංච සීලාදී සීලාදී ගුණධර්ම තුලින් රැක ගැනීමට උත්සාහයක් දරතොත් ඒකත් අර ලෙඩක් පැතිරෙනා වගේ පැතිරෙනවා. නමුත් ලෙඩක් වගේ ඒක නරක විදිය ප්‍රතිඵල දෙන දෙයක් නෙවෙයි. ඒකට තමයි අර ගුණ සුවඳ කියලා කියන්නේ සීල සුවඳ කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුරෙක් අවස්ථාවක ඇහුවා මේ මල් සුවඳ මුල් සුවඳ හර සුවඳ ආදී ඒ නොයෙකුත් සුවඳ වර්ග තියෙනවා. ඒ ඔක්කොම සුවඳ වර්ග යන්නේ යටි සුළඟටයි උඩි සුළඟට යන සුවඳකුත් තියෙනවද කියලා අහනවා. ඒවා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්දය තියෙනවා එහෙම සුවඳක්. මොකද යම් ගමක නියම් ගමක හෝ නගරයක ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අර පංචශීලයේ රැකීම පරමණ නැසීම ආදී පංචශීලයේ රැකීමේ ප්‍රතිපත්තියේ දෙනම් අය වගේම පරිත්‍යාගශීලී නම් පුරුුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිනම් ඒ ස්ත්‍රිය හෝ පුරුෂයා පිළිබඳව ගුණ රාවයක් කීර්ති රාවයක් මිනිසෙයින් අතර පමණක් නෙවෙයි දෙවියන් අතරත් පැතිරෙනවා. හරියට අර උඩුසුළඟට යටිසුළඟට පමණක් නෙවෙයි උඩුසුළඟටත් යන ඒ සුවඳක් වගේ අන්න ඒ විදිහට අපිට හිතා ගන්න තියෙන තුල චරිතාදර්ශයේ පිළිබඳ කථාන්තරය එකකින් ඒකමයි ඔය දැන් මේ මේ කවුරුත් මම හිතන්නේ මෙතන කිසිම කෙනෙක් අඟුලිමාල චරිතය ගැන අහපු නැති කෙනෙක් නෑ කියලා ඒ තරමට කවුරුත් අහලා තියෙනවා. ඒවායේ කතා රසයේ වින්දනය කරනවා මිසක් ඒ කථාන්තරය තුල තියෙන ගැඹුර ඇතම් කෙනෙක් තේරුම් අරගෙන නෑ. දැන් අපේ ශාසනික චාරිත්‍රයක් තියෙනවා අලුතෙන් මහාන කරන ආමඳුරු කෙනෙකුට අපටත් ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ ගිහින මහත් කළා පැවිදි නමක් දෙනවා අමුතු නමක්. ඉතින් ඒ විදිහට නම් දීම තුලින් කාශ්‍යපල කාශ්‍යපල හරියට ඉන්නවා ආනන්දලා ඉන්නවා රාහුලලා ඉන්නවා පොතිකුත් ඉන්නවා. නමුත් මේ මුළු මහත් ශාසනයේ එකම අඟුලි මාලයි ඉන්නේ. කවුරුවත් ඒ නම ගන්න කැමතිත් නෑ අපි දෙන්න කැමති දෙන්නේ නැත්තේ ඒ අපේ ඒ අය හිත නරක් නැරගන්නේ කියලා. නමුත් ඒ කොයිතරම් ආදර්ශවත් චරිතයක්ද අඟුලි මාල. නම වෙනස් නුගුණත් ඒ අඟුලි මාල චරිතය තුල අන්නරද ඡණ්ඩාශෝක ධර්මාශෝක වගේ මාන පුදුම පරිවර්තනයක් තියෙනවා. ඒ කථාන්තරේ අපි අන්තිමින් හිතට නගා ගත්තොත් අපි මීට කලින් අවස්ථාවල ඒවා ගැන කියලා තියෙනවා. මේ පින්නතුණු කොටිකුත් අහලා තියෙනවා මේකුත් මාධ්‍ය වලින්. ඉතින් ඒ සියයට නගා ගැනීමට අවශ්‍ය ටික විතර අපි මතක් කරන්නේ. ඒ අඟුලිමාල දමණය කළේ කොහොමද බුදු පියාණන් වහන්සේ? අර තරම් අර 10000ක් යන දහසකටත් වැඩි කියලා කියනවා සමාවේට අර ඇඟිලි කපලා ඒ එල්ලගෙන ඉඳෙද්දී ඇඟිලි නරක් වුණාට පස්සේ ගණනා මතක වුණා. ඉතින් සමාවේට දහසකටත් වැඩි මිනිසුන් මරන්නේ නැති. එහෙම මරලා මව මරන්න සූදානම් වෙන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වැඩම කරලා ඒ අඟුලිමාල ඊළඟට බුදු පියාණන් වහන්සේ දැකලා එළෝගෙන ගියා පස්සෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකෘති ගමණයෙන්ම වැඩම කළා. එතකොට අඟුලිමාල කිව්වා සිටුව මහණ කියලා. සිටුව මහණ සිටුව මහණ බුදු පියාණන් වහන්සේ මොකද්ද කිව්වේ? මම සිටියා අඟුලිමාල නුඹත් සිටුව. එතකොට අර මේ අඟුලිමාල කියලා අපි හොරා කියලා කිව්වට දැන් මේ කාලේ හැටියට කියනවා විශ්වවිද්‍යාල උපාධිධාරී. එතකොට අර වචනේ අර්ථය තේරුණා මේ ගැහුරු අදහස. මේ සිටුව කියලා කිව්වේ මොකද්ද? ඊළඟට ඇහුවා මොකද්ද කියලා මේ කියන්නේ. එහෙනම් කිව්වා මම මේ ප්‍රාණඝාතයෙන් නැවතීමෙන් මම හිටගත්තා. නුඹ මේ ප්‍රාණඝාතය ඔසේ තාම දුවනවා. ඒක නිසා මම මෙහෙම කිව්වේ. එතකොට ඒක තුලින් ගැඹුරු අදහසක් තේරුම් අරගෙන තමයි එතනම ආයුධ අතහැරලා ඔන්න ඊළඟට අර අතීතයේ අහිංසක කියලා නම තිබුණු ඒ අඟුලිමාල නියම වශයෙන්ම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසක වුණා. නමුත් එහෙම අහිංසක වුණාට මොකද? සමාජයේ අඟුලිමාල පිළිබඳ තිබුණු රාවය කොයිතරම් තියෙතොත් පැවිදි කරගෙන අඟුලිමාල හාමුදුරුවොත් එක්කගෙන බුදු පියාණන් වහන්සේ ආයිසත් නුරට ආවට පස්සේ ජේතවනාරාමයට ඒ බව දන්නේ නැති කොසල රජුරෝ යුදසේනාවත් අරගෙන අඟුලිමාලය යන සූදානම් වෙලා ටික බුදු පියාණන් වහන්සේ දැකලාම යන්න ඕන කියලා ආව අවස්ථාවේදී කොහෙද යන්නේ කියලා බුදු පියාණන් වහන්සේ විසවා මම මේ බරපතල මේ විදිය භයානක හොරෙක් මේ ගම් නියම්බන් විනාශ කරනවා මම යනවා යා යන අල්ලගන්න කියලා කිව්වහම බුදු පියාණන් වහන්සේ දකුණට දිගු කරලා මහරජා මේ ඉන්නේ අඟුලිමාල කිව්වා. එතකොට රජතුමා කොයිතරම් තැතිගත් ඉතාමත්ම තැතිගත්තු සත්‍යයකටපත් වුණා. මේ මහනෙලේ ඉඳලා මහන ස්වරූපය තීද්දි කොසල් රජතුමා පවා බයෙන් වෙව්ලුවා. එතකොට එහෙමනම් අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාත යනකොට මිනිස්සු කොහොමද සලකන්නේ නැද්ද? පිණ්ඩපාත ලැබෙන්නේ නැද්ද? ඒක සත්‍ය වෙනවා ඒ ධර්ම සාහිත්‍යයේ අඟුලිමාල හාමුදුරුවෝ එනකොට එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් ඔන්න මිනි මරුවා එනවා කියන වාගේ මේ මිනිස්සු සමහර විට ගෙවල් දොරවල් වහනවලු. පිණ්ඩපාතේ හරියට ලැබෙන්නේ නැතිලු. මේකුත් විදිය පීඩා මුල් අවස්ථාවේ අඟුලිමාල හාමුදුරුවන්ට තිබුණා. ඒ වගේම ඒ අර පිණ්ඩපාතේ පිළිබඳව තිබුණු පීඩා පමණක් නෙවෙයි ඊළඟට භාවනා කරන්න ගියාම අඟුලිමාල හාමුදුරුවන්ට හිතට එන්නේ මොකද්ද? අර තමන් මිනිසුන් මරණ අවස්ථාවේ ජීවිතය ඉල්ලලා ඒ කෑ ගහන විලාප කියන ආකාරයේ හිතට එන්න පටන් ගත්තා. ඒකෝ හිත එක්ක කරගන්න බැරි නිසා ඒ සමාධිය ලබා ගන්න බැරි තත්වයක හිටිය අඟුලිමාල හාමුදුරුවෝ එමන්දු අවස්ථාවක කොන්න එක දවසක්ද අඟුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩන අතරේ ගෙදරක යම් කිසි පළහිලරුවක් දැකලා තේරුම් ගත්තා මෙතන මේ ගර්භණී මාතාවකට දරුවෙකු ලැබීමේ පිළිබඳ ඒ පරපතර තත්ත්වයකට ගැනිලා ඉන්නේ ඒ මිනිසුන්ගේ හැසිරීම ආකාරයෙන් ඉහිල්ල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ සත්ත්වයින් කරදර වෙන ආකාරය කියන විදිය ඇඟීමක් සිවුහම කරුණාවෙන් බුදු පියාණන් වහන්සේ ඔන්න තේරුම් ගත්තා දැන් වෙලාව ආවා කියලා අඟුලිමාල හාමුදුරන්ට බෙහෙත් කරන්න මොකද්ද දුන්න බෙහෙත ඔන්න කිව්වා එහෙනම් අඟුලිමාල ගිහිල්ලා ඒ නගණියට මෙන්න මේ විදියට අසත්‍ය ක්‍රියාවක් කරන්න නගණිය මා උපන්තයකට දැන දැන සතෙක් මරලා නැහැ. ඒ සත්‍යයෙන් ඔබටත් ඔබේ කුස දෙන්න දරුවාටත් යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරා. ඒකට කිව්වහම අඟුලිමාල හාමුදුරුවෝ කියනවා කොහොමද භාග්‍යතුන් වහන්සේ මම මේක කියන්නේ මේක සම්පදාන මුසාවාදයක් දැන දැන බොරු කීමක් නෙවෙයිද? එතකොට මොන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි එහෙනම් අඟුලිමාල ඒ සත්‍ය ක්‍රියාව මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙනස් කරන්න පොඩි සංශෝධනයක් කරන්න කොහොමද? නගණිය මා ආර්ය උත්පත්තියෙන් උපන් දෙකට මා ආර්ය උත්පත්තියෙන් උපන් දෙකට දැන් දැන කිසිම සත්‍යයක් මරලා නැහැ. ආ ඒක පුළුවන් කිව්වා. කිව්වා පමණක් නෙවෙයි ඊළඟට ඒක පිළි අරගෙන ගිහිල්ලා අර ගෙදර ඒ යමිනි මාතාවට ඒ සත්‍ය ක්‍රියාව කළ කෙනෙහිම ඒතනත්ිය ඒ දරුවාත් නිරුපද්‍රිත වේ කටයුතු ඔක්කොම සම්පූර්ණ වුණා. ඒකට අද පවා ගෙදර දොරවල් වල මව්පියන්ට ඒ විදිහ අවස්ථාවක සිහි ගැන්වෙන්නේ අඟුලිමාල හාමුදුරුවෝ. අර කාරුණික ගුණය නිසා. ඒකට අඟුලිමාල කියන හාමුදුරුවෝ මතක් කරගෙනයි ඒ විදිහට ඒ දරු ප්‍රසූති වගේ භයානක අවස්ථාවකදී ඒ යම් ශාන්තියක් ලබා ගන්න පුළුවන් වන්නේ. මොන ඔතන ඊළඟට අපි ඊළඟට සාමාන්‍යයෙන් කෙනෙක් හිතන්නේ බුදු පියාණන් වහන්සේ ඒ මව්පක්ෂයට කියන කරුණාව කොයිතරම්ද කියතොත් අඟුලිමාල හාමුදුරුවන්ට මෙහෙම සත්‍ය ක්‍රියාවක් උගන්වලා මේ අපට ලොකු සහනයක් ලබා දුන්නා කියන එකයි ලෝකයාගේ අදහස්, ඔය මව්වරුන්ගේ අදහස්. නමුත් ඇත්ත වශයෙන් අපි ඒකයි කිව්වේ බුදු පියාණන් වහන්සේ මේ බෙහෙත දුන්නේ අඟුලිමාල හාමුදුරුවන්ටයි. අර කලින් තිබුණු අපහසුතා දෙකක්ම මගේ හැරුණා. ජනයා දර්ශනීයම බියපත් කළ දුවන ගතිය නැති වුණා. ඊළඟට ඒ වගේම මෙතෙක් අඟුලිමාල හාමුදුරුවෝ තමයි කියලා හිතාගෙන හිටියේ අර මව් කුසෙන් බිහි වුණු අවස්ථාවේ ඉඳලා ඒ ගත කළ චර්යාවයි තමන්ගේ ජීවිතය හැටියට ඉතිවේ. තමන් පැවිදි වීම තුලින් නැවත උපන්නා කියන අවබෝධය තේරුම් ගත්තා. අර අරියාය ජාතිය කියන වචනේ ආර්ය උත්පත්තියෙන් උපන්නා කිව්වට පස්සේ අන්න එතෙන්දී සීමාවක් ආවා. දැන් මේ අපි පෙන්නුම් කරන්නේ අර සීල අදිෂ්ඨානය තුල තියෙන රහසයි. සීල අදිෂ්ඨානය තුලින් කරන්නේ මොකද්ද? යම් කිසි සීමාවක් මායිමක් අපේ හිතට ලබා දෙනවා. අපේ හිතේ පැනනගින්න පුළුවන් පසුතැවිලි ආදිය වළක්වා ගැනීමට. ඉතින් ඒක නිසා තමයි මේ සිද්ධියෙන් පස්සේ ඒ ධර්ම සාහිත්‍ය සඳහන් වෙන්නේ අඟුලිමාල හාමුදුරුවෝ විවේක වාසයට ගිහිල්ලා නොබෝ කලකින්ම ඉක්මනින්ම රහත් භවය ලැබුවා කියලා. එතකොට අන්න ඒක තුලින් අපිට හිතා ගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ මේ යෙදුවේ එක්තරා අතර සම්‍යක් ප්‍රයෝගයක් කියලා කියන වගේ මහා පුදුම විදියේ ඒ මහා කාරුණික ජනන් වහන්සේ තුල තිබෙන ඒ ශක්තිය තුලින් සමිත උපාය මාර්ගයක් මෙතන යෙදුවේ. අර මව්පක්ෂයට සෙතක් කළා වගේම අඟුලිමාල හාමුදුරුවන්ට තිබුණු ගැටළු දෙකක් එතනම විසඳුවා. ජනප්‍රියත්වය කියන එක එතන වෙන ආයුතු විදිහට පාවිච්චි කිරීම නෙවෙයි, අර මේ මිනිසෙන්ට ප්‍රිය වීම එයින් සැලසුණා. ඒ වගේම අර තමන්ගේ භාවනාවට බාධකයක්ද තිබුණු අතීත ජීවිතයේ අතීතයේ භයානක සිදුවීම් එහෙම නැත්නම් ඒ දාමරික සිදුවීම් හිතට ගලාගෙන එීම නැති නතර වුණා. මොකද ඒක තමයි සත්‍යක්‍රියාව තුලින් ප්‍රත්‍යක්ෂ වුණා. ශීලයේ තියෙන වටිනාකම, ශීල සමාදානයේ තියෙන වටිනාකමයි ඒක දඟුලි මාල තුල කතාව තුලින් අපි ගන්න තියෙන්නේ. මේ පින්නතුන්ට තේරුණා කියලා හිතනවා. ඒ කියන්නේ ඒක ඒ සත්‍යක්‍රියාවක් හැටියට ඒ ශික්ෂාපදේ පාවිච්චි කළා. ඒකට අඟුල් මාලහාමතුරු අරතරම් මිනිස්සු මරලා ජීවිතයේ අර යම්කිසි අවස්ථාවක පැවිදි වෙලා ඒ රැක ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ඒ රැක සුළු කාලය තුළ ඒක ඉදිරිපත් කරගෙන කළ සත්‍යක්‍රියාවෙන් අද දක්වාම සිතක් සරසන්න පුළුවන් නම් ශාන්තියක් සරසන්න පුළුවන් නම් මේ පින්නතුන්ට අවුරුද්දක් දෙකක් අවුරුදු 10ක් ජීවිත කාලයක් තුළ එක ශික්ෂාපදයක් හරියට රැකීම තුළින් අර වගේ සත්‍යක්‍රියාවක් කළා හෝ නොකළා හෝ කොයිතරම් ශාන්තියක් ලෝකයට කරන්න පුළුවන්ද? අන්නේ අනුව අපිට හිතා ගන්න පුළුවන් ආත්ම ආදර්ශය සෝත්සාහයෙන් තමයි මේ කෙලෙස් මඩවගුරුන් නැගිටීම තුළින් සන්තානගත විප්ලවය තුළින් තමයි අපිට මේ ශාසනය රැක ගන්න පුළුවන් වන්නේ. තමන් මඩවගුරේ ජල්ලෙන්දල අනිත් අය ගොඩ ගන්න බෑ කොයිතරම් උත්සාහය දුවත්. අන්නේ විදිය කාරණයක් මෙතන තියෙන්නේ. ඒකට අඟුලිමාල චරිතයේ ඒ තරම් ඒ ශ්‍රේෂ්ඨත්වය තමයි ඒ බුදු පියාණන් වහන්සේ කරා ගාථාවකින් දේශනා කර වදාළේ. මේ පිනතුන් සමහර විට ඒ අදහස අහලත් ඇති. අපි නිතර ගාථා කීම තුළ සමානු යහිත වික්ෂිප්ත වෙන නැහැ. ගාථාවේ අදහස කියතොත් යම් කෙනෙක් කලින් ප්‍රමාදයට වැටිලා ඉඳලා පසුව ප්‍රමාදයෙන් සිත මුදා ගන්නවා නම් ඒ තැනැත්තා කළු අඳුරු වළාවෙන් මෑතුන සඳ මණ්ඩල වගේ ලෝකය ප්‍රභාවත් කරනවා කියලා. ඊට සමාන ගාථාවක් අඟුලිමාල තෙරුන් වහන්සේගේ පරිනිර්වාණ අවස්ථාවේදී ප්‍රකාශ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. අඟුලිමාල කියන වචනේ නම නිසා අඟුලිමාල චරිතයේ අතීත යට ගියා නිසා අඟුලිමාල හාමුදුරුව රහත් වුණ බවත් විශ්වාස නොකළ භික්ෂුන් වහන්සේලා ඒ කාලේ හිටිය බව එක්තරා ධර්ම සාහිත්‍ය සඳහන් වෙන ප්‍රෝත්තියකින් පේනවා. ඒ කියන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ යම් අවස්ථාවක පරිනිර්වාණයට පත් වුණාද ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. ඒ වගේම ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මේ අඟුලිමාල හාමුදුරුව කොහෙද උපන්නේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා අඟුලිමාල නම කොහෙවත් උපදින්න සත්‍යයක නෙවෙයි ජීවිතය කෙලවරගලේ පරිනිබ්බුතු පරිනිර්වාණයට පත් වුණා කියලා. එතකොට අර භික්ෂුන් වහන්සේලාත් එතෙක් විශ්වාස කළා නෑ අඟුලිමාල හාමුදුරුව රහත් වුණ බව. ඉතින් ඒ අවස්ථාවේදී අපි දේශනා කළ ගාථාවකත් ඒ තරිත සමානයි. එතන කියවෙනවා යම් කෙනෙකු විසින් කලින් කරන ලද අකුසලය පාපය පාප කර්ම පසුව කරන කුසලයන් බැසියේද කලින් කොයිතරම් පාප කර්ම කරලා තිබුණත් පසුව කුසලයට නැඹුරු වීම තුළින් ජීවිත පරිවර්තනයක් කරගත්තා නම් එතනද ආගේ කුසලයෙන් අර අකුසලයේ වැසී යාම පිළිබඳ අදහස බුදු පියාණන් වහන්සේ අන්න අර කලින් කියාපු උපමායමයි පෙන්වන්නේ. හරියට කළු වඩාවෙන් මෑතුන සඳ මඩල වගේ කියලා. ඒකෝරන්නේ තරම් චරිතාදර්ශ අපේ බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා. අර කියාපු පරාජිත චරිත වෙනුවට අපට එළියට ගන්න තියෙන්නේ අපේ අවධානය යොමු කළ යුත්තේ ධර්මපක්ෂ අවධානය යොමු කළ යුත්තේ පරාජිත චරිත රාශියක් අපේ ඒ දී පැවිදි දෙපක්ෂය පිළිබඳව අතීත කතා සම්බන්ධතරවල තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ චරිතය ගැන හිතලා බැලුවත් බුද්ධ චරිතය ගැන හිතලා බැලුවත් එතම අවස්ථාවල අර මාර්යා ගැන ඒ සඳහන් වෙන තැන්වල තියෙනවා. සංගාමී මේ මතංසෙයෝ යංචේ ජීවේ පරාජිතෝ සතනේ ඉදී මට මිය යාමේ හැකි පරාජිතෙකු වී ජීවත් වීමට වඩා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේගේ අවවාදය. ඒකට අපට හිතන්න තියෙන්නේ පරාජිතයින් ආදර්ශයට ගැනීමවත් පරාජිතෙකු වෙලා ජීවත් වීමවත් නෙවෙයි. කොයිතරම් පරාජයට වැටලා හිටියත් සියවරක් පරාජය වුණත් එකවරක් හරි දිනන්න උත්සාහ කරන්න ඕන. ඒ දිනීමේ ආරම්භය තමයි ශීල ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඒක නිසා අර කිව්වාගේ තම තමන් ලැටලා ඉන්න මඩවගුරු තමනු විඳන්නේ සතුන් මැරීමේ ඒ සත්‍ය හිංසාවේ මාංශ රසයට ප්‍රියකමේ ඒක තුලින් පාරමී ශික්ෂාපදයේ කැඩීම පිළිබඳ ඒ ප්‍රාණඝාත මඩවගුරු ඉදලා සිටිනවා නම් යම් කිසි පරිත්‍යාගයක් කිරීම තුලින් අභේදාණය දීම තුලින් අන්නේකින් නැගිලා ඉන්න පුළුවන්. හොරකමින් නඩ දුරාචාරයෙන් තමන් මිත්‍යාචාරයෙන් බොරුවෙන් ඊළඟට සුරාපානෙන් ඒ ආදී තමන් වැටලා ඉන්න මඩලගුරින් නැගීමට අංග ප්‍රයත්නයක් දැරුවොත් ඒ ප්‍රයත්නයේ දිනදා ජීවිතයේ ධර්මාතර පංචශීලය තුලින් ඒවා වැඩියත් ශක්තිමත් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ විදිහට පීවි පොහේ දවසේ ගෙදර දොරේ ප්‍රශ්න වලුත් ඈත් වෙලා ඒවා ශක්තිමත් කරගැනීමයි මේ පොහේ පීවි සිල් රකින්නවා කියලා කියන්නේ. ඉතින් අට මේ වගේ පොහේ දවසක ඒ අතීත බෞද්ධ පින්නතුන් තමන්ගේ ඒ වස්ත්‍රයේ කිලිටුනා නම් අපි තම මාසෙට දෙවරක් සිල් සමාදන් වෙන අතීත උපාසක මහතුරු කරේ මොකද? අර ඒ ගිහි ජීවිතය තුළ නානාවිධ බලාපොරොත්තු නැති කරදර බාධක දුක්ඛම් කටළු සතුරු උපද්‍රව මැද්දේ තමන්ගේ ශීලය කිලිටු වුණා නම් වස්ත්‍රය කිලිටු වුණා නම් ඒක හොද ගන්නවා ඒක හොද ගන්නවා කෝයි දවසට ඉතින් අපි මේ සුදු වස්ත්‍රය කියලා කියන්නේත් ඒකයි සුදු වස්ත්‍රයෙන් යමක් සංකේතවත් වෙනවනම් සංකේතවත් ජීවිතය ඒකයි අන්නර කියාපු අර එදිනදා ජීවිතේ කොටිකුත් අපේ ඒ ශීලය පිළිබඳ කිලිටීම ඇතිනම් කොහේ දවස තමයි මේ අවස්ථාව ඒවා ප්‍රතිමත් කරගන්න ශක්තිමත් කරගන්න ඒ විදිහට ක්‍රමක්‍රමෙන් ශක්තිමත් කරගන්න පින්වතාට තමයි ඒ තුලින් නිර්වජ්‍ය සුඛය අනවජ්‍ය සුඛය කියලා කියන ලෝකයන් ආධුරණ විදිය මහ පුදුම සැපයක් දකින්න අත්දකින්න පුළුවන් වෙන්නේ ඒ නිර්වජ්‍ය සුඛය තමන්ගේ ඒ ශීලාදී ගුණ ධර්ම රකිමින් ජීවත් වෙන ගිහි පින්වතා අනිත් කෙනෙකුට හිතා ගන්න බැරි විදියෙ පුදුම විදියෙ සැපතක් සුවයක් නිදිනවා ඒ බඳු අය අපට ඉඳ හිටලා හරි හමු වෙලා තියෙනවා ඒ තමන්ගේ ගුණ ශක්තිය තුලින් සත්‍යක්‍රියා කරන්න පුළුවන් තරම් පිරිසිදු ශීලිය රැකී පින්වතුන්ට එදිනදා ජීවිතය බොහොම සැහැල්ලුවෙන් චිත්ත පීඩා නැතිව ගෙවන්න පුළුවන් වෙනවා එපමණක් නෙවෙයි තමන් බලාපොරොත්තු වෙනවනම් ගිහි හෝවා පැවිදි හෝ වේවා තමන්ට ඒ උත්සාහ කළ කර්මස්ථානය භාවනා කර්මස්ථානය තුලින් ගන්න දෙවෙනි පියවරටත් එළඹෙන්න පුළුවන් ඒකෙදි කරන්නේ අර මේ අපි සමහර මේ පින්වතුන් අහලා ඇති සිතේ ඒකාග්‍ර බව සමාධිමත් වීමට ආවරණ වශයෙන් සිටින්නේ නීවරණ ධර්ම කියන ඒවා කාම සිතිවිලි ද්වේෂ සිතිවිලි ඊළඟට නිදිමත අඩස ගතිය ආදිය සිතේ අතීතය පිළිබඳ පසුතැවිලි අනාගතය පිළිබඳ නොසන්සුන්කම් ඊළඟට දෙගිඩියාවල් සැක ඒ ආදී සිත විසිරවන දේවල් වලින් සිත නැත් කරගෙන යම් කිසි කර්මස්ථානක සිත දැන්පත් කරගත්තා නම් අන්න අර කුසලස්ස උපසම්පදා කියලා කිව්වා වගේ ධානාදී යම් කිසි කුසල ධර්මයකට එළඹ වාසය කරන්න ශක්තිය ලැබෙනවා ඒ සමාධි මට්ටම ඊළඟට මේ ආරම්භ කළ පිරිසුදු කරගැනීමේ ප්‍රතිපත්තිය කාය වචනය පිරිසුදු කරගත්තා සිත තාවකාලික හෝ නීවරණවත් කරලා සිත එක්තරා මට්ටමකට පිරිසුදු කරගත්තා නමුත් මේ සංසාරේ තියෙන ලොකුම කිලුට මොකද්ද කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා අවිද්‍යා පරමං මල කර්ම මලකඩේ ලොකුම මලකඩේ තමයි අවිද්‍යාව ඒ මලකඩේ ඉවත් කරන්න තමයි බුදු කෙනෙක් උපදින්නේ එතෙක් කොයිතරම් බෑම් කළත් අන්‍ය ශාස්ත්‍රුන් වරුන් නොයෙකුත් විදිහේ මාර්ග ප්‍රතිපදා දැක්ුවත් මේ අවිද්‍යා මලකඩේ ඉවත් කරගන්න බෑ ඒකට ඕන කරන චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ අවබෝධය බුදු කෙනෙක් පමණයි ලෝකයාට හෙළි කරන්නේ එක යට තිබෙන පටිච්චසමුප්පාද ආදී ගැඹුරු ධර්ම රාශියත් එක්ක එතකොට අන්න ඒවා තේරුම් අරගත්ත නම් යම් අවස්ථාවක විදර්ශනා වඩලා මේ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය තුලින් අන්න ඒ බඳු අවස්ථාවක තමයි අර අවිජ්ජා මල කඩී ඉවත් වෙන්නේ ඒ විදර්ශනා ඥාන ආදී කර්මස්ථානයක් තුලින් ඒවා මතු කරගෙන ඊළඟට ඒවා වැඩිමින් තමයි අර පඤ්ඤාය පරිසුද්ධති කියලා කිව්ව ආකාරයෙන් ප්‍රඥාවෙන් පිරිසුදු බව ලබන්නේ පුරසංසාරයේ දුක දුකෙන් මිදීම කියලා කියන්නේත් ඒකයි ඒක අපිට හිතා ගන්න තියෙන්නේ මේ ශාසනය ආරක්ෂා කර ගැනීම කියන එක අර වෙන කෙනෙකුට පවර ලැබ අපි බලාපොරොත්තු වෙන ශාසනය ආරක්ෂා කරගන්න අපතුල ශාසනය ඇති කරගන්න ඕන දියුණු කරගන්න ඕන ඒක පරිපූර්ණත්වයට පත් කරගන්න ඕන ඒ විදිහට මේ සමාජයක් ධර්මයට නැඹුරු කිරීමේ කාර්යය අපට ආදර කිව්වා වගේ අවවාදින මේ ආදර්ශය එතන ප්‍රධාන වෙන්නේ ඉතින් මෙන්න මේ කාරණාව අපි කල්පනා කරලා බලනවා නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙනවා කෙනෙකුට මෙන්න මේ විශාල ජීවිත පරිවර්තනයක් ඇති කර ගැනීමේ හැකියාව කිසිම කෙනෙක් බුදු පියාණන් වහන්සේ අහක දාන්නේ නැහැ. මොකද අපේ මේ දීර්ඝ සංසාරය තුළ අපි ඔක්කොම පව් කරමින් නරක දේවල් කරමින් ආව නෙවෙයි. සමාජ සම්මතයට අනුව කෙනෙකු අතීත කර්ම වලට ඒවායේ විපාක වශයෙන් කායික වශයෙන් මානසික වශයෙන් දුර්වලතා ඇති උපන්න පමණින් අපිට ඒ තැනත් අහක දාන්න බෑ. ඒ බවයි අපිට හෙළි කරලා දෙන්නේ ඇත්ත වශයෙන් මහා කාමික බුදු පියාණන් වහන්සේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු නොවන විදිහේ අය බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් අහලා තේ රහත් වුණා කියලා කියන්නේ මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ මොකද බුදු පියාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයාගේ අර කර්ම ශක්තිය අයි අවස්ථාවල ඒකල් කුසල ශක්තිය කුසල චක්‍රයේ කරකැවෙන වෙලාව උන්වහන්සේට පෙනෙනවා මේ පුද්ගලින්ගේ එකට කියන ආසය ආනසේ ඥාන ඒ විදිහේ විශේෂ ඥාන ශක්තියෙන් තිබුණා බුදු පියාණන් වහන්සේ තුල ඒ වගේම උපාය කෞශල්‍ය ඥානි ඒ යම් පුරුෂයෙක් යම් ස්ත්‍රියක් අතීත සංසාරේ යම් කර්මස්ථානයක් වඩලා තිබුණා නම් අනිකුත් මොනවා කළා තිබුණත් ඒ කර්මස්ථානයට සමීප විදිහේ උපදේශක් දීලා ගාථාවක් ප්‍රකාශ කරලා ඒ පැත්තට යොමු කරාම අන්න එතකොට අර බුදු පියාණන් වහන්සේගේ තියෙන ශ්‍රද්ධාවත් අනිකුත් ඒකට අදාළ දේවල් සතිය ආදියත් උපකාර කරගෙන ඒ තැනත්තාට හෝ තැනැත්තියට මාර්ගඵල පවා ලබා ගන්න පුළුවන් වෙනවා ඒ නිසා මේ මාර්ගඵල ප්‍රතිවේදය කියන එක සමහර විට ධර්මය දේශනා කරන අතරෙත් තැම්මයි ලැබූ බව සඳහන් වෙනවා ධර්මය අසන අතරෙත් ධර්මය දේශනා කරන අතරෙත් ධර්මය සාකච්ඡා කරන අතරෙත් ධර්මය මෙනෙහි කරන අතරෙත් එහෙමත් නැත්නම් යම් කිසි විශේෂ සමාධියක් වඩන අතරේ ඔය විදිහට මේ විමුක්ති ආයතන නමින් හැඳින්වෙන විමුක්තිය ලබා ගන්න පුළුවන් අවස්ථා රාශියක් තියෙනවා. ඒ නිසා අපි වැඩි පහසුවට හිතාගෙන මේක මන ඇසීම් පමණකින් වෙනවා කියලා හිතන්නේ නැතුව තමා තුළ හැඟවි තිබෙන ශක්තිය ඇතිකර ගැනීමට සෑහෙන දැඩි වීර්යයක් තමා තුළ ඇතිකර ගන්න ඕන, මතු කර ගන්න ඕන. ඒ වීර්යය තමයි අපි අර ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා කිව්වේ. ඒ වීර්යයේ කොට අවස්ථා තමයි ශීල සමාධි ප්‍රඥා හැටියට අපි දක්ුවේ. ඉතින් ඒ විදිහට කල්පනා කරලා බලනකොට ඇත්ත වශයෙන්ම අපිට මේ බුද්ධ ශාසනය කියන එක අපි මේ අර කියාපු බාහිර සංකේත වලට පවරන්නේ නැතුව ඇත්ත වශයෙන්ම ඒවා සංකේත වල වටිනාකම තියෙන්නේ. දැන් ගොතිපුත් ඒ සංකේත සමහර විට තිබෙන්න පුළුවන්. නමුත් ඒවා අඳුනගන්නවත් බැරි තරමට ඒ ජනතාව තිරිසන් ජීවිතයක් ගත කරනවා නම් ඒ සංකේත තුණු පමණින් එතන ඒ භූමියේ ශාසනය තියෙනවා කියලා අපිට කියන්න බෑ. බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම කියලා කියන්නේ සංකේත ඒ විදිහේ වෙන සංකේත ගොඩ ගැසීම පමණක් නම් එහෙමනම් මේ කොතිබුත්තේ බුද්ධ ශාසනය තියෙනවා කියලා අපිට කියන්න අවස්ථාව තිබෙනවා. දැන් කාලේ ඒ තිබෙන ගොඩනැගිලි ආදී ගැන බලනකොට ඉස්සරටත් වඩා දියුණු ගොඩනැගිලි චෛත්‍ය බුදු පිළිම ආදී කෙනෙක් සමායට විදේශිකයන් පවා මවිත කරන විදිය පුදුම දේවල් තියෙනවා. නමුත් ඒ මේ රටට ගමින් විදේශිකයන් මේ රටේ මිනිස්සුන්ට කිට්ටු වෙලා කිට්ටු වෙන පුළුවන් තත්ත්වයකවත් ඉන්නවනම් කිට්ටු වෙලා ඇසුරු කරන්න පටන් ගත්තාම මේ මිනිස්සෙක්ද තිරිතනෙක්ද කියන தത്വයට වගා ඒ බල පමණට ඒ ಗುಣ ධර්ම අතින් හිණත්තේට කමිච්ච බව එක රහසක් නොවේ. ඒකට අන්න ඒක අපි කල්පනා කරන්න ඕන. ජීවිතයේ විභේදයක් නැතුව අපි කල්පනා කළා කියනවා නම් අර කියාපු ශාසනයත මඩේ ඒලිච්ච ශාසනයත ගොඩ ගන්න වෙන්නේ ওই විදියටයි. ඒකට අපි කවුරුත් මේ විදිය වටිනා දවසක කල්පනා කරන්න ඕන. මේව කාටවත් හරක් හැටියට කියන ඒවා නෙවෙයි. අපි අපිව මතක් කරගත යුතු දේවල්. ඒ වගේම ඇයටත් මතක් කරගල දිය යුතු දේවල් නිසායි මේවා කියන්නේ. තම තමන්ගේ මේ චරිතය මුල් තැන තියාගෙන මෙතෙක් මේ ධර්ම මාර්ගයට යොමු වීම තුලින් තමන්ගේ ජීවිතය තුළ ඇති වුණු සුළු පරිවර්තන ගැන හිතලා අච්චරට මෙච්චර නම් මෙච්චර චෝච්චරද කියලා කියනා වගේ අපි තවත් උත්සාහ දරුවොත් කොයිතරම් දුර යන්න පුළුවන්ද, කොයිතරම් විශාල සේවයක් අනිත් අයට කරන්න පුළුවන්ද කියලා අන්නේ සන්තාණය තුලින් මේක පින්වතුන් හොඳට දන්නවා. මෛත්‍රී භාවනාවාදීයේ භාවනා දිනු කරගත්තු පින්වතෙකුට සමහර විට යම් යම් ආශ්චර්යවත් දේවල් පවා කරන්න පුළුවන්. ඒ සිත දියුණු කිරීම පිරිසුදු කිරීම තුලින් එහෙම අනිවමන්දමින් නොවේ අන්නේ විදිහ චිත්ත ශක්තිය තුලින් ඒ විදිහටම අපි නිතර මතක් කරන ආකාරයට මේ ලෝකයේ කෙනෙකුට උපකාර වීමේ ක්‍රම ආර්ථික මට්ටමින් පමණක් සෑහෙන්නේ නැහැ. ඒක ධාර්මික මට්ටමින් උත්කල යුතුව තිබෙනවා. අතමාරුවක් දීමෙන් පමණක් සම්පතිස්සම කෙනෙකුට උදව් කරන්න බෑ. කොයිතරම් ධනය දුන්නත් එයාට උදව් කරන්න බැරි අවස්ථා තියෙනවා. හිතමාරුවක් දෙන්න පුළුවන් ශක්තියක් තමයි අතුල ඇති කරගන්න ඕන. ඒ හිතමාරුවක් දීමේ ශක්තිය තියෙන්නේ කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වීමෙන්. කල්යාණ මිත්‍රයෙක් වීමට නම් අන්න අර කියාපු මඩ වගුරෙන් ගොඩ වීමේ ශක්තිය තමා තුළ තියෙන්න ඕන. ඒකට තමයි විදියට ගුණ ධර්ම තුලින් තමයි සමාජයේ කල්යාණ මිත්‍රයෙක් වෙනකොට අන්න අර කියාපු සමාජයේ තියෙන අසහනකාරී තත්ත්වය අර විසඳා ගන්න බැරි තියෙන ගැටලු සමහර විට ඉබේ වීම විසඳලා යන්න පුළුවන්. ඒකට තියෙන විසඳා ගන්න මාර්ගය හොයලා කර ගන්න පුළුවන්. ඒ විදියට අපි කල්පනා කරලා බලනවා නම් මේ පින්වතුන් එතකොට හිතා ගන්න ඕන අපි මේ ඇත්ත වශයෙන්ම අපේ වීමේ භාගයක් හැටියට මේ ශාසන පරිහානිය අවස්ථාවේ තමන් ගුණ ධර්මයට යොමු වෙලා ගුණ ධර්ම වලට යොමු වෙලා මේ අද දවසේ මේ සුළු කාලය තුළ හෝ මේ පියාපය කීපය තුළ හෝ ප්‍රතිපත්තිය වටිනාකම තේරුම් අරගෙන මේ උත්පත්තියට වඩා ප්‍රතිපත්තිය වටින බව අපි තේරුම් ගන්න ඕන. අඟුලිමාල ආදී එහෙම නැත්නම් ඊටත් වඩා සමහර විට නීච උත්පත්ති හැටියට අපි සැලකෙන උත්පත්තිය ලබාපු අය පවා ප්‍රතිපත්තිය තුළින් කොයිතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයට පත් වුණාද කියන කල්පනා කළා. අප තුලත් තිබෙන ශක්තියෙන් මතු කරගන්න මේ පොය දවසයි උපකාර කරන්න ඕනේ. මෙතෙක් මේ පින්නතුන් අද මේ වටිනා යම් කිසි ශීලයක් දස ශීලයේ හෝ පොය අට සිල් හෝ ආදි වස්තුංග ශීලයේ හෝ ඒ ශික්ෂාපද අදිෂ්ඨාන කරගෙන ඒ වාරගීම තුලින් අර තමන්ගේ වස්ත්‍රය පිරිසිදු කරගත්තා වගේ ශීලයේ යම් යම් අඩුපාඩුකම් තියුණා නම් ඒවා පිළිබඳ ආවර්ජනා කරලා බලලා ශක්තිමත් කරගන්න අවස්ථාව අද දවසේ ලබා ගත්තා. එපමණක් නොවේ භාවනා ආදී යෙදීම තුලින් අපි මේ පවත් වූ ධර්ම දේශනාව ඇසීම තුළින් බලාපොරොත්තු වෙන්න ඕන මේ අපේ හැම කෙනෙක්ම බෞද්ධයින් වශයෙන් ගිහි හෝවා පැවිදි හෝවා ප්‍රාර්ථනාව තබා ගත යුත්තේ, ඉලක්කය වශයෙන් තබා ගත යුත්තේ මේ නැවත නැවත මේ උපදින මේ භයානක සංසාරයෙන් මේ කර්ම චක්‍රයෙන් මිදිලා බුදු පියාණන් වහන්සේ අපට දක්වා වදාළ නත්ති දානි පුනබ්භවෝ කියලා කිව්වා වගේ නැවත උත්පත්තියක් නැති කියන තත්ත්වයට අපි හිත නගා ගැනීමයි. මොකද සංසාරයේ භයානක තැන මේ අවස්ථාවේ මේ කල්යාණ මිත්‍රයන් හමු වුණත් ඊළඟට ඉපදিলা කොතන කොයි රටක කොයි දේශයක මිත්‍යා දෘෂ්ටිකෙන් අතර ඉපදিলা තිරිසනුන් අතර ඉපදিলা යක්ෂයින් අතර ඉපදিলা ප්‍රේතයින් අතර ඉපදিলা නැවත අධර්මයට යොමු වෙලා කල්පගණන් සමහර දුක් විඳින්න ඉඩ තියෙනවා. ඒ විදිහේ භයානක තත්ත්වයක් සංසාරී තිබෙන නිසා බුදු කියන මාර්ගයේ මේ කර්ම චක්‍රයෙන් මිදීම එකම මාර්ගයයි දැක්ුවේ. කරන්න තියෙන්නේ මොකද්ද? අන්න අර කියාපු ප්‍රඥාය පරිශුද්ධියට කියාපු ආකාරයට මේ අපි සංසාරයේගෙන යන අවිද්‍යාව, තෘෂ්ණාව මර්ධනය කළා, තුනී කරලා, ඒවත් නැති කරලා, නිරුද්ධ කරලා. අපි මේ ප්‍රඥාව තුනේ මේ ජීවිතයේ යථා තත්ත්වය තේරුම් අරගෙන මේ පංචස්කන්ධ දුක්ගොඩට ඇති ඇලුම ඉවත් කරලා යම් අවස්ථාවක අන්න අර කියාපු නිර්වාණයකින් උතුම් තත්ත්වය ලබා ගත්තනම් ඒ ප්‍රත්‍යක්ෂ මෙලොවම ලබනවා. අමෘතත්වය කියලා කියන්නේ ඒකයි. තවත් උපදින්නේ නැහැ. මරණය පිළිබඳ බය ඉවරයි මෙතනම. එහන්නේ මේ තත්ත්වයක් අපිට අත්දකින්න බුදු පියාණන් වහන්සේ මාර්ගයේ දක්වලා තිබෙනවා. අන්න එතකොට ඒ තරම් අසහාය මහ පුදුම ශ්‍රේෂ්ඨ ධර්මයක් අපට ලැබිලා තියෙනවා. එතකොට මේ ධර්මයෙන් අපි ප්‍රයෝජන ගන්නේ නැත්නම් මේ බඳු අවස්ථාවක අපට මරණාසන්න අවස්ථාවේදී පසුතැවිලි වෙන්න සිද්ධ වෙනවා. මොනතරම් ධන ධාන්‍ය සම්පත් තිබුණත් ඒවා අතහරින්න වෙන වෙලාවෙදී අපේ හිත සකස් කරගත්තේ නැහෙනේ. ගත සකස් කරගත්තා නොයෙකුත් විදිහේ ඒ අභ්‍යාස ආදී දීලා ගත සකස් කරගත්තා. හිත සකස් කරගත්තේ නැහැ කියලා පසුතැවිලි වෙන්න වෙනවා. ඊළඟට ඒ හිතවිල්ල අනුව ගිහිල්ලා කොහේ උපදිනවද කියලා නැහැ. මේ විදිහේ තත්ත්වයක් නිසා මේ පින්නතුන් මේ වටිනා දුර්ලභ අවස්ථාවේ උපරිම ප්‍රයෝජනය ආම නෙවෙයි, ආම ප්‍රයෝජනය නෙවෙයි, උපරිම ප්‍රයෝජනය ගන්න, උපරිම පරිත්‍යාගය කරන්න හිත ශක්තිමත් කර ගන්න ඕනේ. ඒකෝර මෙතෙක් මේ පින්නතුන් ඒ ධර්ම ශ්‍රවණය තුළින් අර කියාපු ශීල, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා කියන නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදියට ඒවා ඇති කර ගැනීමට යම් යම් පිහිටක් උපකාරයක් මේ ධර්ම දේශනාව තුළින් ලබා ගත්තනම් ඒවා තවදුරටත් ජීවු කර ගැනීම තුළින් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන අකිතාකික්මනින් අර කියාපු සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ග ඵල ප්‍රතිවේදෙන් උතුම් අමෘතත්වය, උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන මේ කුසල ශක්තිය ඒකාන්තයෙන් කුනිෂ්ඨ වේවා ගැන ප්‍රාර්ථනා කරගනි. එසේම මේ තම තමන්ගේ මියගිය ඥාතීන්ුත් ඇතුළු අවීචිය සිට අගමිතා දක්වා වූ සියලු සත්වයින් මේ සංසාර දුකෙන් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ බඳු මේ ධර්ම දේශනා අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් මේ කුසල අනුමෝදන් වීම තුළින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා ගැන ප්‍රාර්ථනාවත් ලබාගනි. මේ දාථා කියලා දෙන්න හිතාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති විද්‍යා සබ්බේ දේවානුමෝදිත්වා ගුච්ඡන්තු අමතං පදං ආකාසත්ථා ජුම්මත්ථා දේවානාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදනශීලිස නිච්ඡං වද්ධාපචායිනෝ ජත්තාරෝ ධම්මා වද්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිමිච්ඡේ අතෝ නිබ්බාන සම්පatti නාතේ සම්ච්ඡතු.
පින්වතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.